පැහැන්නේ.
Order, please. කථානායකවරයාගේ නිවේදන. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථා අනුව 2018 ජූලි මාස 17 වෙනි දින මා විසින් ජාතික විගණන නැමැති පනත් කැරුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව දැනීමට කැමැත් වෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආයතනයේ කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂයේ සඳහා විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2017 වර්ෂයේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂයේ සඳහා වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ජීවරා ජලජ සම්පත් සංවර්ධන ග්‍රාමීය ආර්ථික කටපිටුවේ ඇමතිතුමා.
කථානායකතුමනි, 2014 වර්ෂයේ සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2015 වර්ෂයේ සඳහා සබරගම විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්, 2015 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විඤ්ඤාපන විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම්, 2015 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යාපනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2015 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
හොඳයි. ගරු නිවාස ඉදිරිම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 58 වෙනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 26 වගන්තිය සහ 30 වෙනි වගන්තිය යටතේ සුදුසුකම් තැනැත්තන් ලියාපදිංච කිරීම සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2018 පෙබරවාරි 5 වෙනි දිනැති අංක 2057/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග, 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 58 වෙනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 35 වෙනි වගන්තියේ 1, 2 සහ 4 උපවගන්ති යටතේ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2018 ජූලි 10 වෙනි දිනැති 2079/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සමග මගින් සංශෝධනය කරන ලද 2018 පෙබරවාරි 5 වෙනි දිනැති අංක 2057/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 58 වෙනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 45/2 වගන්තිය යටතේ තාක්ෂණ විගණන කාර්ය පටිපාටිය සහ ගාස්තු සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2018 පෙබරවාරි 5 වෙනි දිනැති අංක 2057/5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග සෞඛ්‍ය හා මානව සුබසාධනය සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්දරගම ප්‍රතිසංස්කරණ මාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂයේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපාමාර්ග ජාත්‍යන්තර වෙළඳ ඇමතිතුමා.
Honorable Speaker, I present the regulations made by the Minister of Development Strategies and International Trade under Section 20, read with Section 4 within brackets 3 and Section 14 of the Imports and Exports Control Act No. 1 of 1969, amended by Acts No. 48 of 1985 and No. 28 of 1987, relating to Imports and Exports Control Regulations and published in the Gazette Extraordinary No. 2076-4 of 18 June 2018. I move that these regulations be referred to the Sectoral Oversight Committee on Economic Development.
Good. Mahajana Pessam Piliganvima Garu Harin Pranandu Maitthuma.
Garu Kathanayakathumani, Badulla Ridipana Anka 239 Darana Sanehi Padinchi BM Premadasa Mahathagen Labunu Pessam Piliganvima.
Garu Paritha Kumara Thevarapperum Maitthuma. Garu Gamini Lokuge Maitthuma.
ගරු කථානායකතුමනි, අයිස්සාවේල්ල මන්සුරි ආරස්පට මග අංක 214 දන ස්ථානයේ පදිංචි GJW ලියනගේ මහතාගෙන් ලැබෙත්සම් පිළිගන්නම්.
ගරු විමල වීර දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, අම්පාර මඩවලන්ද අංක 55 දරන ස්ථානයේ පදිංචි S අමිල් සුරංග සුබසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නම්.
ගරු මහාන් ප්‍රියදර්ශන දසිල්ලා මැතිතුමා. ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා.
ගරු කථානායකතුමනි, පොළොන්නරුව කදුරුවෙල ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සේවයේ නියුතු AW ප්‍රියානි පෙරා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, පානදුර වලාන පොදුජන මාවත අංක 67 B දරන ස්ථානයේ පදිංචි DH ගමගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, පදරංගල රෝහල පෙදෙස අංක 490 දරන ස්ථානයේ පදිංචි දයාපාල ලියනාරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, උඩුපුස්සල්ලාව මීපනාව මාලියද්ද කොංගෝවත්ත යන ලිපිනේ පදිංචි HM ආරියදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, තෙල්වත්ත පෙරෑලිය ගාලුපාර අංක 97 දරන ස්ථානයේ පදිංචි මල්ලියවඩු කල්යාණි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, මීගහතැන්න ගල් කැටි ගහ හේන යන ලිපිනේ පදිංචි PL පියසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නොමි.
ගරු SM මරිකා මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගාල්ල ඇත්තිලිගොඩ කොස්ගොඩවත්ත යන ලිපිනේ පදිංචි මදුරා ගුරුගේ මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
හොඳයි, මේ පෙත්සම මහජන පෙත්සම පිළිබඳ කාරක සමාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු ආචාර්ය බන්දුරු ගුණවර්ධන මැතිතුමා, ගරු මුදල් ජනමාධ්‍ය මැතිතුමා
ඇසීමට. කථානායකතුමනි, මුදල් මැතිතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා. රත්තරන් උත්තරය.
ගරු වෛද්‍ය නරින්ද ජයසිංහ මහත්මයා, උසස් අධ්‍යාපන සංස්කෘතික ඇමතිතුමා ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි,
අයන් එක වෛද්‍ය උපාධි හැදෑරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ විදේශගතවන සියලුම සිසුන් විදේශ ශිෂ්‍යත්ව ලාභීන් වේ. 2009 සිට මේ දක්වා එසේ විදේශගත වූ සිසුන් සංඛ්‍යාව 194කි. වෛද්‍ය උපාධි හැදෑරීම සඳහා පෞද්ගලිකව විදේශගතවන සිසුන් පිළිබඳ විස්තර මෙම අමාත්‍යාංශය වෙත වාර්තා නොවේ. 2. අමාත්‍යාංශ යටතේ විදේශගත වූ සිසුන් 194 ඇතුළත් වූ විදේශ විශ්වවිද්‍යාල සංඛ්‍යාව 24කි. සවිස්තර වාර්තාව ඇමුණු මංක 1 දක්වා ඇත. 3. මෙම අධ්‍යාපනික කටයුතු සඳහා වන සම්පූර්ණ වියදම ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන රටවල් මගින් දරනු ලබයි. ඇයන්න ආයන්න පැන නොනගී.
ගරු උදේපබත් සරි යන්න සරි.
ගරු කථානායකතුමනි, මගේ පලින අතුරු ප්‍රශ්නය, දැන් පෞද්ගලික විශේෂෙන් වෛද්‍ය උපාධි ප්‍රධානය කරන ආයතන පිහිටවීමේදී ඕනෑම ආණ්ඩුවක් පැත්තෙන් ඉදිරිපත් වෙන ප්‍රධාන තර්කය තමයි මෙතරම් දහස් ගානක ශිෂ්‍යෝ ප්‍රමාණයක් විදේශගත වෙනවා, ඒ නිසා රටට රුපියල් බිලියන ගණන් වලින් විදේශ විනිමය අහිමි වෙන අය කියලා. නමුත් දැන් ඔබතුමාගේ පිළිතුරේ සඳහන් වෙන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තිබෙන 194 ක ලේඛනයක් පමණයි. මම අහන්නේ ගරු ඇමතුමනි, මේ රටෙන් විදේශගතවන
ශිෂ්‍යයින් ප්‍රමාණය සහ ඒ සඳහා වැයවන මුදල වාර්තා කරන ක්‍රමවේදය මොකද්ද? ඔබතුමාගේ අමාත්‍යංශය නැත්තම් කවර අමාත්‍යංශයක් කරහාද ඒ ඒ දත්ත පාර්ලිමේන්තුවේ වාර්තා කරන්නේ? එහෙම නොමැතිනම් කොහොමද හැම ආණ්ඩුවක්ම මෙතරම් ප්‍රමාණයක් විදේශගත වෙනවායේ මෙතරම් ප්‍රමාණයක් අපේ රටේ මුදල් පිටරට යවනවායේ කියලා කියන්නේ?
ගරු කතානායකතුමනි, අපේ අමාත්‍යංශයට විදේශ අධ්‍යාපනයට යන දරුවෝ පිළිබඳව විස්තර ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. මන් දන්න තරමට වෙනත් අමාත්‍යංශයකට හෝ ආයතනයකට එහෙම දැනුම් දීමක් කරන්නෙත් නැහැ. ඒක පිළිබඳව තොරතුරු ගන්න සංඛ්‍යාලේඛන ලබා ගන්න ක්‍රමවේදයක් දැනට නැහැ.
දෙවෙනි අතුරු ප්‍රශ්නය, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ඔබතුමා දන්නවා දැන් ඒ මණ්ඩපය වහලා තිබෙන්නේ විභාග අක්‍රමිකතා සහ ශිෂ්‍යභාවය අහෝසි කිරීම හේතු මත ඒ ශිෂ්‍යෝ අර උද්ඝෝෂණයක් කළා. ඒ ප්‍රතිඵලයක් විදිහට දැන් ඒ අධ්‍යාපන කටයුතු නතර වෙලා තිබෙනවා. ඔබතුමාත් එක්ක මේ ගැන සාකච්ඡා කරායි ශිෂ්‍යෝ. මේ ත්‍රිකුණාමල මණ්ඩපය යළි ආරම්භ කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ග මොනවද?
ඒක ගරු කතානායකතුමනි, ත්‍රිකුණාමලයේ ශිෂ්‍ය වර්ජනය ආරම්භ වෙලා තියෙන ඉල්ලීම් තුනක් මත. පළවෙනි එක තමයි ත්‍රිකුණාමලයේ විශ්වවිද්‍යාලයේ තිබෙන්නේ නගරයට තරමක් ඈතින් පිට ප්‍රදේශවලින් විශේෂයෙන්ම කොළඹ ආසන්නයෙන් ආචාර්යවරු ගෙන ගන්නේ ටිකක් අපහසුවෙන්. ඒ උදවියට ත්‍රිකුණාමලයේ නගරයට රැවෙනකොට ළඟා වුණාම නවාතැන් ගැනීම සඳහා නිවසක් තිබෙනවා. ඒ නිවසේ නතර වෙලා පහුවෙන්දා ඒ දේශන පවත්තලා ඒ උදවිය එනවා. ඒ සඳහා විශ්වවිද්‍යාලයෙන් ඒ සපයලා තියෙන නිවස ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනයට ඕනයි කියලා ශිෂ්‍යෝ උද්ඝෝෂණය කරනවා. නමුත් ශිෂ්‍යයන් ඒ විශ්වවිද්‍යාලයේ මණ්ඩපයේ ඉන්නේ ශිෂ්‍යෝ 1000යි, නවාතැන් පහසුකම් තියෙනවා 1400කට. ඒ ශිෂ්‍යයන්ගේ දෙවනි ඉල්ලීම තමයි ඒ ත්‍රිකුණාමලයේ තියෙන නගරයේ ඉඳලා විශ්වවිද්‍යාලයට යාමේම සඳහා විශ්වවිද්‍යාල මුදලින් ශිෂ්‍යයන්ට මෝටර්සයිකලයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා. තුන්වෙනි එක තමයි ගරු කතානායකතුමනි, එම විශ්වවිද්‍යාලයේ සිසුවන්ට සිසු සිසුවන්ගේ විභාගයක් පැවැත්වෙන අතරතුරේ මේ ශිෂ්‍ය නායකයෝ ඇවිල්ලා ඒ ප්‍රශ්නපත්‍රයි උත්තරපත්‍රයි ඔක්කොම ඉරලා ඒ ශිෂ්‍යයන්ටත් ඒ විභාගයේ පැවැත් වූ දේශකවරුන්ටත් ගොමවලින් ප්‍රහාරයක් කරා. ඒ ගොම ප්‍රහාරය එල්ල කරලා ඒගොල්ල පැය 6ක් නිවාස අඩස්සියේ තියාගෙන හිටියා බලහත්කාරයෙන්. ඒ අනුව පවත්වපු විනය පරීක්ෂණයේදී ඒගොල්ලන්ට යම් යම් කාල සීමාවල් පන්ති තහනම් කරා. ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කර අභියාචනාවලදී ඒව ලිහිල් කරා. එහෙම කරලා තියෙද්දිත් ඔය ඉල්ලීම් තුනට තමයි මේ උද්ඝෝෂණ පවත්වන්නේ ගරු කතානායකතුමනි.
හොඳයි, බොහෝ ස්තුතියි. ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, මම මෙතන පස්සේ ඇතුළත් නැහැ. මම දන්නේ නැහැ එතුමා කැමති වෙන්නේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් මට දෙන්න පුළුවන්, නැත්නම් පිටින් මට අවස්ථාව දෙන්න බෑ.
අලේ තියෙනවා නම් වගේ ගැටලුවක් නැහැ, මම උත්තර දෙන්නම් ගරු කතානායකතුමනි.
අහන්න ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් මේකට අදාළ ප්‍රශ්නයක්ම නෙවෙයි, විශේෂයෙන්ම නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ මම සමාජ ජාලාවල දැක්කා වීඩියෝ පටයක්, මම ඔබතුමාටත් පෙන්නන්නම්. ඒ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල ඉන්න දරුවන්ව මහ රෑ පොලු අරගෙන ආරක්ෂක අංශ ගිහිල්ලා ඒ ළමයි වගේකගේ නම් කිය කිය හොයනවා. දැන් ඒ වීඩියෝ පටේ තියෙන කතාව ඒක. ඊට අමතරව ඒ දෙමාපියන් කීප දෙනෙක් මට කතා කරලා තියෙනවා, ඒ විශ්වවිද්‍යාලයේ පරිපාලනින් ඉතා අසාධාරණ ලෙස ජාතිවාදී ලෙස විශේෂයෙන්ම සිංහල ශිෂ්‍යයන් ඉලක්ක කරගෙන එල්ල කරන පීඩනයක් තියෙනවා. ඒ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරවලට පවා පරිපාලන අය රාත්‍රී කාලවල යනවායි කියලා චෝදනා තියෙනවා. කරුණාකර මම ඔබතුමාගෙන් ඉතා ඕනකමින් ඉල්ලන්නේ ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉන්න විශේෂයෙන් මේ පීඩාවට ලක් වෙලා ඉන්න ශිෂ්‍ය දරුවන්ගේ ප්‍රශ්නය සමතේකට පත් කරලා දෙන්න ඔබතුමා සක්‍රියව මැදිහත් වෙන්න කියලා මම
ගරු ඇමෙතුමා.
ඔව් ගරු කතානායකතුමනි, එතන වෙන ප්‍රශ්නේ තමයි ඒ විශ්වවිද්‍යාලයේ නවක වදය දිගින් දිගටම අවුරුදු ගණන් ළමයින්ට ලබා දෙන ශිෂ්‍ය කණ්ඩායමක් හිටියා. ඒ ශිෂ්‍ය ඒකට නායකත්වය දුන්න ශිෂ්‍යයාගේ පන්ති තහනම් කරලා පස්සේදී දෙවනු ඔහු විශ්වවිද්‍යාලයේ නිරපන්න තීරණය කරලා තියෙනවා. ඒ කාරණය මත ඒ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න සිංහල ශිෂ්‍යෝ පමණක්. ද්‍රවිඩ සහ මුස්ලිම් ශිෂ්‍යෝ ඉගෙන ගන්නවා. නමුත් සිංහල ශිෂ්‍යෝ පමණක් වර්ජනය කරලා තියෙනවා දැන් දවස් 225කට වැඩි. ඒ ගුරුවරු ගෙනල්ලා, ඒ පීඨාධිපතිවරු ගෙනල්ලා, ඒ ශිෂ්‍යෝ ගෙනල්ලා සාකච්ඡා පවත්වලා මේක සමතයකට පත් කරන්න අපි සියලු විධිවිධාන යෙදෙව්වා. ඒකම විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයේ විශාල ගැටලුවක් තිබුණා. ඒ උපකුලපතිතුමාට, ඉතාම දක්ෂ උපකුලපතිතුමෙක් නජීම් කියලා, එතුමාට ඒ කටයුතු කරන්න සාර්ථකව කරගෙන යන්න ඉඩ නොදෙන ගුරුවරු කණ්ඩායමකුත් මේ විශ්වවිද්‍යාලයේ ඉන්නවා. ඒගොල්ලත් මේ සිසු දරුවෝ පෙළඹීම් වලට ලක් කරනවා. දැන් ඒ කුලපතිතුමාගේ කාලය ඉවරයි. මේ වෙන විට බලයලත් කොම්පිටන්ට් ඔතොරිටිය ලෙදාරිනියක් පත් කරලා තියෙනවා. ඉතාම ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක් මහාචාර්ය උමා කුමාරස්වාමි කියලා. ඒ යටතේ එතුමිය ගිහිලා විශාල උත්සාහයක් දරනවා මේ පරිපාලන කටයුතු සමනයකට පත් කරලා මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. මේ ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියපු කාරණය මේ දවසකට දෙකකට කලින් වෙච්ච සිද්ධියක්. ඒ සිසුවන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුල් වීම මුලින් තහනම් කරලා තිබුණා. දැන් දේශන පටන් ගන්නවා කියලා ආපහු එන්න අවස්ථාව ලැබුණා. ඒ උදවිය ඇතුළට ඇවිල්ලා නේවාසිකාගාරවල ඉන්නවා, ලෙක්චර්ස් වලට එන්න, දේශනවලට එන්නම ප්‍රතික්ෂේප කරනවා. ඒ තත්ත්වයේ යටතේ යම් ගැටුමක් ඇති වෙලා තියෙනවා මේ දවසකට දෙකකට කලින්. ඒ පිළිබඳව නම් කරුණු සොයලා බලලා
වාර්තා කරන්න. චුතිගාරු ඇමතිතුමා, ගරු උදේපොයපත් ගමන්පිල ඇමතිතුමා, ගරු වාරිමාර්ග ජලසප්ත ඇමතිතුමාගේ ඇසීමට, ගරු ඩග්ල දේවානන්ද ඇමතිතුමා, උසස් අධ්‍යාපන සංස්කෘතික ඇමතිතුමා,
කර්කන් රේන් ගෞරව අමචරවරලේ,
ගරු විජයජා රාපක්ෂ ඇමතිතුමා,
අස්
හොනබල් ඩග්ල දේවානන්ද.
යා ක්වෙස්චන් නම්බර් A, answer yes.
Number four.
I know. Sorry. But no, I'm referring to the question numbers of honorable member.
Yeah.
A, yes. Then B, answer is yes. Case number BR1277/14 had been already instituted against the accused. Roman 2, answer is yes. The archaeological monuments are established in a forest reserve in Department of Forest Conservation. Measures are taken to declare and publish gazette naming it as an archaeological reserve and site. It is protected by archaeological mobile service unit. C, not applicable.
Thank you, Honorable Minister.
Garu Hesha Vitanage Mettuma, Garu Sasadya Paramitma Yathimata.
අයන් එක රත්නපුර දිස්ත්‍රික්කයේ පීටි පුරාවිද්‍යාත්මක වටිනාකම වලින් යුතු ස්ථාන සංඛ්‍යාව 202යි. එම ස්ථානවල නම් ඇමනුම අංක 1 සඳහන් කර තිබෙනවා. තුන පිළිතුර වූ ඇමනුම අංක 1 ආයන්න පැන නොනගී.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමාගේ මම හිතන ඇමනුම් වලින් තමයි දැනගන්න වෙන්නේ මේකේ හරියටම උත්තරේ. දැනට කූරගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් තියෙන ප්‍රදේශය, මඩුවම්වෙල වලව්ව, පනාමුර ඇජ්ගල, මම හිතනවා ඔබතුමා දන්නෝ මේ ප්‍රදේශ, පනාමුර ඇජ්ගාල වගේ ප්‍රදේශවල කිසිම සංරක්ෂණයක් කිරීමක් නැත්තම් මේවා ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් නැහැ. විශේෂයෙන් මඩුවම්වෙල වලව්ව පහුගිය කාල සීමාවේ තිබුණු ඒ ආරක්ෂාව හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා දැන් මේක අනාරක්ෂිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා, මම හිතන්නේ මේ අපේ ප්‍රදේශයේ තියෙන ඉතාම වටිනා ස්ථාන දෙකක් මේක ආරක්ෂා කිරීමට මම හිතන්නේ මීට වඩා මම මේක අඛිල විරාජ ජමුතුමා ඉන්න වෙලාවෙත් ඇහුවා ඒ වෙලාවෙත් කිව්වා මේකට පියවරක් ගන්නවා කියලා. ඒ පත් කරපු කණ්ඩායම් මම හිතන්නේ රැකියා දීලා තියෙනවා. මේකේ වැඩේ හරියට වෙන්නේ නැහැ. මොකද්ද ගරු ඇමතුනේ මේ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග කියලා මම දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීම පිළිබඳව ප්‍රායෝගිකව අපිට ගැටලුවක් තිබුණා. ඒක නිසා පහුගිය කාලේ ඇතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් දැනුවත් කරලා යම් යම් ස්ථානවලට සිවිල් ආරක්ෂක සේවයේ සේවය අපි ලබාගෙන තියෙනවා. නමුත් මේ ස්ථාන සියල්ල නඩත්තු කරමින් ආරක්ෂා කරන්න පුරායිදා දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් නොමැති නිසා අපි ඉල්ලීමක් කරලා තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා ඒ අවශ්‍ය සේවක සංඛ්‍යාව අනුමත කරලා දෙන්න අපිට මේ වෙලාවකට කටයුතු කරලා තියෙනවා.
ගරු කතානායකතුමනි,
මෙවැනි ප්‍රශ්නේ
ගරු ඇමතුමාගේ අවධානයට තව කරුණක් යොමු කරන්න කැමති. ඒ තමයි දැන් උදාහරණයක් විදිහට පනාමුර ඇත්ගාල කියන මං හිතන පුරාවිද්‍යාත්මක වටිනා ස්ථානය මේ වෙනකොට රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ඒක ආරක්ෂා කරන මෙතන පොලිසිය හිටපු පොලිස් සීනියර් DIG කෙනෙක් මං හිතන්නේ පොලිසිය හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විශ්‍රාමික මේකට මූලික වෙලා රාජ්‍ය නොවන සංවිධානයක් කරා මේක ආරක්ෂා කරනවා කියලා මං හිතන්නේ පදනමක් හදලා මුදල් එකතු කිරීමක් සිදු වෙනවා. නමුත් ඒ පරිශ්‍රය තුළ කිසිම දෙයක් සිදුවෙන්නේ නැහැ. ආරක්ෂාවට යම් කාරණාවක් සිදුවෙන්නේ නැහැ. මේ පිළිබඳව අමාත්‍යාංශයේ දැනුවත්ද නැද්ද, නැත්නම් මෙහෙම දෙයක් සිදුවෙනවා නම් මම ගරු ඇමතුමාගේ ඉල්ලීමක් කරන මේ වෙන මැදිහත් වීමක් කරලා, මොකද මේ ආයතනයක් ඉනවන නම් ඒක මම හිතන්නේ අමාත්‍යාංශයේ දැනුවත් වීමක් කරා හිනු. මම දන්නා තරමින් එහෙම නැහැ. මේ වෙනුවෙන් මැදිහත් වීමක් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
ගරු කතානායකතුමනි, මමත් දන්නවා රාජ්‍ය නොවන සංවිධානයක් විශේෂයෙන්ම පනාමුරේ ඇත් රාජ සිහිපත් කරමින් ඒ වෙනුවෙන් සංවිධානය පිහිටවගෙන යම් යම් කටයුතු කරනවා. එය විදුමත් ආකාරයෙන් සිද්ධ වෙනවද කියන එක පිළිබඳව මට හරි උත්තරයක් දෙන්න බෑ. නමුත් ගරු මන්ත්‍රීතුමා මේක මතු කරපු එක හොඳයි, ඔබතුමාට ස්තුතියි. ඉදිරියේදී ඒ පිළිබඳව ඒ සංවිධානයත් ගරු මන්ත්‍රීතුමාත් සහභාගී කරගෙන අපි සාකච්ඡාවක් කරලා අදාළ පියවර ගන්න.
හොඳයි, බොහොම ස්තුතියි ගරු රංජිත් සොයිසා මැතිතුමා, ගරු අධිකරණ බන්ධනාගාර ප්‍රසර නායම ඇමතිතුමගේ ඇසීමට. ගරු රංජිත් සොයිසා මැතිතුමා,
මම අහනවා ගරු කතානායක.
ගරු කතානායකතුමනි, අධිකරණ ඇමතිතුමිය සති 3ක් කල් ඉල්ලනවා.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා,
මම අහනවා ගරු කතානායක.
රාජ්‍ය පරිපාලන කළමනාකාර අමාත්‍යතුමා ඇසීමට.
එතුමා ඉනවද?
A1 1975 ජූලි 27, A2 පොන්නාලේ ක්‍රිෂ්ණන් කෝවිල, A3 යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා මහතා, A4 1, A1 වවුනියාව ඩොලල් ෆාම් හා කෙන්ටි ෆාම් හි ජීවත් වූ සිවිල් වැසියන් ඉලක්ක කර වෙඩි තබා ඝාතනය කිරීම, A2 1984 නොවැම්බර් 30, A3 වවුනියාව ඩොලල් ෆාම් හා කෙන්ටි ෆාම්, A4 62, A1 අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධියට එල්ල කරන ලද ප්‍රහාරය, A2 1985 මැයි 14, A3 අනුරාධපුරය ජයශ්‍රී මහා බෝධිය, A4 229, දීර්ඝ කාලයක් ගත වී ඇති බැවින් සම්පූර්ණ විස්තර ශ්‍රී ලංකා පොලිසිය සතුව නොමැතිවීම හේතුවෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැක. ඊ පැන නොනගී.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ සම්බන්ධව අදාළ අමාත්‍යවරයා මේ සභාවේ වෙන්නේ නැති නිසා, අග්‍රාමාත්‍යවරයාත් ඉන්න නිසා ඔබතුමාගෙන් අහන්න තියෙන ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන් පහුගිය කාලේ උතුරු හා නැගෙනහිර පළාත්වල විවිධාකාරයක යම් යම් ආකාරයක ප්‍රහාරයන් සිදු වුණා. විශේෂයෙන් ආවාකල්ලි කණ්ඩායම්, විවිධ සන්නද්ධ කණ්ඩායම් උතුරේ සැරිසරමින් විවිධ ඝාතන සිදුවීම්, විවිධ ප්‍රහාරයන් විවිධාකාරයෙන් සිදු වුණා. ඔබතුමාගෙන් මම අහන ප්‍රශ්නය තමයි මේ සම්බන්ධව රජයේ ගත්ත පියවර පිළිබඳ, සිද්ධියෙන් සිද්ධියට, සිදුවීමෙන් සිදුවීමට ගත්ත පියවර, නීතියේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත්තාද, ඒ කවුරුන්ද, කිඳ මන්ද කියන එක සම්බන්ධ පූර්ණ වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිද කියන එක.
ගරු ප්‍රධාන සංවිධායකතුමා ප්‍රශ්නය ඇහුවා.
මම ඒක අගමැතිතුමා. ඔව්, නැවත පැහැදිලි කරන්න පොඩ්ඩ කෙටියෙන්.
මම ඇහුවේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ අපේ රටේ විවිධ ආකාරයකට උතුරු නැගෙනහිර පළාත්වල විවිධ LTT සංවිධානයේ නමින් නොවේ නමුත් LTT සංවිධාන ක්‍රියාමාර්ග හා සමාන්තරව උතුරේ ආවා කල්ලි වැනි කණ්ඩායම් විසින් විවිධ ඝාතන සිද්ධි හා වෙනවිද කප්පම් පැහැර ගැනීම ආදී වශයෙන් විවිධ කාරණා රැසක් සිදු වෙමින් තියෙනවා. මේ සම්බන්ධ සිදුවීමෙන් සිදුවීමට ගත් නීතිමය ක්‍රියාමාර්ග හා ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිද කියන එක.
නීතිය සාමයේ නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නවා ඒකට උත්තර දෙන්න.
ගරු නියෝජ්‍ය ඇමතිතුමා,
ගරු කථානායකතුමනි, මම හිතන්නේ මෙතුමා මේ දැන් අහපු කාරණේ මම සභාවෙන් මට ප්‍රමාණව මම හිතන්නේ ආවා කල්ලිය ගැන කතා කරනකොට පහුගිය කාලේ විශාල පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි මේ අපි ගිය සතියේ මාත් ඇමතිතුමත් යාපනයේ සංචාරක නිරතුරුවා මේ දකුණේ මවන බිල් එක නෙමෙයි ආවා කල්ලිය කියන්නේ. ඒ සියලුම ළමයි ගොඩක් අය අවුරුදු 18ට අඩු අය. ඒ අය අර දකුණු ඉන්දියානු ෆිල්ම් බලලා චිත්‍රපටි බලලා ඒ ආභාෂය අරන් ගොඩක් අය මේ කඩු වගේව හදලා තියෙන්නේ ගරු කථානායකතුමනි, අර බෝට්ටුවල පටිවලි. ඒකට හොඳම උදාහරණය තමයි ඒකේ ප්‍රධාන නායකයෙක් කතරංගෝඩ ගත්තට පස්සේ ඔහු අවුරුදු 18ක ඉතර තරුණෙක්. පොලිස් නිලධාරීන් කිව්වා මෙයා හොඳටම ඇඬුව කියලා අත්අඩංගුවට ගත්තා. ඒ වගේ මේ ලාබාල කණ්ඩායමක් මෙතන ඉන්නේ. අපි බැලුවා කවුරු හරි මිනී මැරුමක් කරලා තියෙනවද කියලා. කිසිදු මිනී මැරුමක් ආවා කල්ලියෙන් මේ දක්වා කරලා නැහැ. යම් යම් පහර දීම් කරලා තිනවා, කඩු වගේ ආයුධ වලින් කපලා තියෙනවා. හැබැයි බරපතල තුවාල එකක්වත් සිදු වෙලා නැහැ. මේකයි ඇත්ත
தත්ත්වය.
මෙතන ත්‍රස්තවාදී කණ්ඩායමක් නෙමෙයි. ගොඩක් අය මේ වයස අඩු මට්ටමේ පිරිසක්. ඉතින් මේ අය පුනරුත්ථාපනය කරන්නේ, මේ අය අත්අඩංගුවට අරන්, මේ අය දෙමව්පියොත් එක්ක එකතු වෙලා, මේ අය නිසි මගට ගන්න අවශ්‍ය කටයුතු කරමින් යනවා. මේ සියලු දෙනාම අඳුරගෙන ඉන්නවා. පැහැදිලිවම මෙතන ත්‍රස්තවාදී කණ්ඩායමක් නෙවෙයි, මේ ආයුධ අතරගත්තු දකුණු ඉන්දියානු චිත්‍රපටි බල්ල ඒකෙන් උම්මාදයට පත්තුණු කණ්ඩායමක්. මේට වඩා බරපතල කණේ සස්ත ආයුධ සන්නද්ධ කණ්ඩායම් මේ දකුණේ ඉන්නවා. නිසා දකුණේ මවන භීෂණය ආවා කල්ලිය පෙන්ලා කොටියනවා කොටියනවා කියන එක සම්පූර්ණ වැරදි, එක වැරදි චිත්‍රයක් කියන එක මම පැහැදිලිවම කියන්න කැමතියි.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නය
කතානායකතුමනි, මේ මෙතුමාගෙන් මම අහපු ප්‍රශ්නෙට අහපු ප්‍රශ්නේ උනේ සිදුවීමෙන් සිදුවීමට ඒ උතුරු නැගෙනහිර පළාත්වල සිදුවුණු මේ මෙවැනි ඝාතන කණ්ඩායම් විසින් සිදුවුණු සිදුවීම් පිළිබඳ පූර්ණ වාර්තාවක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ හැකිද? ඒ කියන්නේ මම ඇහුවේ මේ දැන් දෙන්න කියන එකක් නෙවෙයි, නමුත් දිනයක් සහිතව මේ පාර්ලිමේන්තුවට ඒ ගත්ත ක්‍රියාමාර්ග හා සිදුවීම් පිළිබඳ පූර්ණ වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිද
කියන
එක. මගේ ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය ඒකත් එක්කම දෙවෙනි ප්‍රශ්නේ උනේ අද ගරු කථානායකතුමනි, අද පත්තරේ තිබෙනවා ලංකා දිප්පත්තරේ ඉදිරි පෙළම පාතාලේ පස් දෙනෙක්ට ඇමතිවරයෙක්ගේ රැකවලුන් බවට පත් වෙලා කියලා, පස් දෙනෙක් ඇමතිවරයෙකුගේ රැකවලුන් ලෙස ඉන්නවා කියලා පොලිසිය වාර්තා කරලා තිබෙනවා. ගරු කථානායකතුමනි, එහෙම සිද්ධියක්, ඒ සිද්ධිය සත්‍ය නම් ඒ සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ගයේ ඇමතිවරයා කවුද, එහෙම පාතාලේ තියාගෙන හිටියද කියන එක මේ පාර්ලිමේන්තුව දැනුවත් විය යුතුයි. ඒ සම්බන්ධව නීති ක්‍රියාමාර්ග මේ රටේ වග කියන පාර්ලිමේන්තුව ඇමතිවරයෙක්ට ලංකාවේ පාතාලේ ඉන්න මිනිස්සු ටික ඔක්කොම රැකවලුන් ලෙස තියාගන්න පුළුවන් නම් මේ රටේ ආරක්ෂාව මොකද? ඒ නිසා මම අහන්නේ විශේෂ බාර ඇමතිතුමාගෙන් අග්‍රාමාත්‍යවරයාත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න බැවින් ඒ පිළිබඳව ගන්න ක්‍රියාමාර්ගය ඉතා පැහැදිලිව මේ පාර්ලිමේන්තුවට කියන්නේ කියලා.
ගරු කථානායකතුමනි, මං හිතන්නේ මේ යහපාලන රජයේ කවුරුවත් පාතාලයට කිරිපොල ඇති දැඩි කරපු අය නැහැ. ඒ නිසා මම පැහැදිලිව ඔබතුමාගේ ප්‍රකාශය සම්බන්ධව මම හොයලා බලනවා. මොකද පාතාලයේ හැදුවේ වැඩුවේ කවුද කියන එක මේ රටේ අය දන්නවා. පැහැදිලිව මේ කරුණු සම්බන්ධව අපි හොයලා බලලා මේ ගරු පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න කැමතියි.
නෑ, අහන්න දෙන්න පුත්‍රේ දෙන්න.
ඔය පාතාලේ අපි අද කතා වෙන ප්‍රධාන නම් පහුගිය කාලේ කවුරු එක්කද හිටියේ කියන එක අපි ඉදිරියේදී පැහැදිලිවම හෙළිදරව් කරනවා. ඒ අය හදා වඩා ගත්තේ, ඒ අය ආරක්ෂා කරුවේ, ඒ අයට රැකවරණ දුන්නේ, ඒ අය ගුවන් තුඩුපළට ගිහිලා පිටරට එළෙව්වේ, ඒ අය පහුගිය කාලේ කාගේ මොඩ ඉන්න අගන්න. ඒ අය පහුගිය කාලේ
ඉන්න දෙන්න.
ඒ අය පහුගිය කාලේ
පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්න. ගරු මන්ත්‍රීතුමා වාඩි වෙන පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්න. මම නැත්තම් වාඩි වෙන්න කියන.
ඔව්
මම එතුමා පිළිතුරු පටන් ගත්ත දෙන්න පිළිතුරු දෙන්න ඉඳ දෙන්න කිතු ඔබතුමා ඉඳ දෙන්නේ නේ. ඔව් මොඩ ඉන්න.
හා කියන්නේ ගරු කථානායකතුමනි,
ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමා
ගරු අගමැතිතුමා
ගරු අගමැතිතුමා
ගරු කතානායකතුමනි මේක ලංකාදීපේ දැකලා මං කව ලංකාදීප පත්‍රෙන් හොයාගන්න කියලා කොහෙන්ද මේ තොරතුරු ආවේ මොකද පොලිසිය කිව්වහම එතන පොලිසිය නිල ප්‍රකාශයක් කියලා නැති අපි හොයාගෙන කියන්නම් අනික මේ ගෑනු දූෂණය කරපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙ අයින් කරන්න බැරි පක්ෂයක්ද මෙහෙම කෑ ගහන්නේ ආ තංගල්ලේ අර විදේශික විදේශීය කාන්තාව දූෂණය කරපු සභාපතිවරයෙක් නඩු දාන්න බැරි ඇද්ද මේ කතා කරන්නේ අපි එහෙම තියනවනේ ඉදිරි විද්‍යුත් ක්‍රියා කරන්නම් මං අහන්නේ මේ මොන මොන අයිතියක්ද තියෙන්නේ මෙතෙන්ට වෙලා කතා කරන්න පොරු තියාගත්තා පාතාලය තියාගත්තා තියන්නේ නැතිගත ඉස්ත්‍රි දූෂකව තියාගත්තා දැන් ඇවිල්ලා කතා කරනවා
හොඳයි එමෙතුමා එන බලන්න හරි බොහෝ ස්තුතියි අපි යන් හරියට හරි තව පිළිතුරු නැහැ නේ ඔබ හොයලා බලන්න ඔයලා බලලා වාර්තා කරන්න ආ පොඩ කොටසක් කියන්න පොඩි කොටස
එනිසා පැහැදිලිවම පත්‍රයේ වර්තාව අනුව අපි හොයලා බලනවා ඒ වගේම පහුගිය කාලේ මගුල් ගෙවල් වලට පාතාල නායකයෝ ඇවිල්ලා ඉන්නවා ඒවා ගැනත් අපි ඉදිරියේදී හෙළිදරව් කරමු
හොඳයි බොහොම ස්තුතියි ගරු ඉෂාක් රහමාන් මැතිතුමා ගරු අධ්‍යාපන මැතිතුමා ගැතිමට ගරු බිමල් රත්නායක මැතිතුමා ගරු සුජි සංජේ ඩීචල් යටිතල පාසල මැතිතුමා ගැතිමට
මම අහනවා ගරු කතා නැගත
ඔව් Google loan ව්‍යාපෘතිය අදාළ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජ්‍ය ආයතනය Google loan සමාගම සහ මෙම ව්‍යාපෘතියේ සිසු හවුල්කරුවන් වන Lotus Flea පෞද්ගලික සමාගම හා Rama පෞද්ගලික සමාගම ගිවිසුම් රැළඹී ඇත අයන්න දෙක මෙම නවීන තාක්ෂණ ක්‍රමවේදය Google සමාගම සතු වීම අයන්න තුන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජ්‍ය ආයතනය මෙම ව්‍යාපෘති කටයුතු වේගවත් ඉදිරියට මෙහෙයවීම සඳහා Rama පෞද්ගලික සමාගමට අවශ්‍ය රෙගුලාසි කටයුතු පිළිබඳ සහයෝග දැක්වීමත් අදාළ අනුමැතියන් ලබා ගැනීමට අවශ්‍ය සහයෝග දැක්වීමට එක්වී ඇත එමෙන්ම Google loan බැලුන මෙරට තුලදී අත්අඩා බැලීම සඳහා වන නියම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජ්‍ය ආයතනය Google loan සමාගම Lotus Flea පෞද්ගලික සමාගම හා Rama පෞද්ගලික සමාගම එකතුව පීටු කාර්ය සාධක කමිටුවක් ස්ථාපනය කිරීමට එකගත්වයක් ලබා දී ඇත හතර ශ්‍රී ලංකා රජය මේ සඳහා කිසිදු වේදමක් දරා නොමැත පහ ශ්‍රී ලංකා ගුවන් කලාපයට ඇතුළු වූ Google loan බැලුන කඩාවැටීමට ලක් නොවූ අතර මේ ගොඩබැස්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරියද සහයෝගය ඇතිව සිදු කරන ලද සැලසුම් සහගත ගොඩබැස්වීමකි හය ඔහු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජ්‍ය ආයතනය විසින් මේ සම්බන්ධයෙන් සැකසු වාර්තාවක් තිබේ හත අපගේ දැනගැනීමට අනුව නොමැත අට කිසිවක් නොමැත නමය නොමැත දහය අදාළ නොවේ ආයන අදාළ
ගරු කතානායකතුමනි පළවෙනි අතුරු ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ප්‍රථම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ සමාගම් සමග ශ්‍රී ලංකා රජය අත්සන් කරන ලද එකඟතා ලියවිල්ල සහ බැලුන් එක කඩා වැටීමට හෝ නැත්නම් බැලුන් එක සැලසුම් සහගතව ගොඩබැස්වීමට අදාළව කරන ලද වාර්තාව පිටපත් පාර්ලිමේන්තුවට ඔබතුමා ලබා දෙන්න කියලා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මෙම වර්ණාවලි නැත්නම් ස්පෙක්ට්‍රම් ලයිසනින් කියන මේ ව්‍යාපෘතියේ අනුව තිබුණා එක ඒ කියන්නේ ඒකේ තිබිච්ච අනතුරුදායක පැති වෙන ගත්තත් එකක් තමයි තිබුණා මේකට අනුව Wi-Fi කලාප 10000ක් ආරම්භ කරනවා කියලා 10000ක ආසන්න ගණනක් ඇති කරනවා කියලා සමා දැනගන්න කැමැති ඔබතුමාගෙන් මේ ජාත්‍යන්තර ටෙලිකොම් සම්මේලනයේ විසිනුත් යම් ආකාරයක මෙවැනි ස්පෙක්ට්‍රම් ලයිසනින් කියන එක ලබා දීමේ ගැටලු මතු කළ තිබියදී ඊටත් අමතරව Wi-Fi හොට්ස්පොට්ස් මේ ෆ්‍රී ස්පොට්ස් ආරම්භ කරනවා කියලා තිබියදී මෙහෙම ගිවිසුමකට යන්න ඔබතුමාලට අවශ්‍ය ඒ තීන්දුවට ආවේ කොහොමද කියලා
තනායකතුමනි මේක සම්පූර්ණ වැරදි මතයක් තමයි මේ රටේ Google බැලුම සම්බන්ධයෙන් තියෙන්නේ මතිතුමා මයිතර මේ Google බැලුම සම්බන්ධයෙන් තිබුණේ ලංකාවටම කිසිම වයිට් ස්පේස් එකක් නැතුව 4G කියන තාක්ෂණය ලංකාවේ තුල ප්‍රචලිත කරනවා මිසක් මේකෙන් Wi-Fi දෙන්න කිසිම අදහසක් තිබුණේ නැහැ Wi-Fi ව්‍යාපෘතිය සම්පූර්ණ වැයත් ව්‍යාපෘතිය නමුත් රටේ මිනිස්සු හිතුවේ මේ Google බැලුමෙන් Wi-Fi දෙන්න ගියා කියන එක තමයි රටේ මිනිස්සු අතරේ මේ මාධ්‍ය හරහා ගියේ බැලුමෙන් Wi-Fi දෙනවා කියන එක මේ කඩාවැටුණු බැලුමෙන් මේ Wi-Fi කඩාවැටුණායි කියන එක තමයි
රටේ මිනිසුන් ගැතේ මතය තිබුණේ. නමුත් Wi-Fi හොට්ස්පොට් දෙන්න ගියේ බැලුම් හරහාම නෙමෙයි. ඒකට අපේ මූලික උමනාව තිබුණේ රටේ 4G තාක්ෂණය සම්පූර්ණ මේ බැලුම් හරහා දෙන තුලේ රටේ ටවර් වෙනුවට මේ බැලුම් හරහා දෙන්න පුළුවන් වෙන 4G තාක්ෂණයේ උපයෝග කර ගැනීම තමයි. මොකද අපි දන්නවා සමහර තැන්වල 2G සමහර තැන්වල 3G තියෙන්නේ. නමුත් ලංකාවේ කොතනකවත් අස්සක් මුල්ලක් නැර මුළු ලංකාවටම 4G තාක්ෂණය ලබා දීම තමයි Google බැලුම් ව්‍යාපෘතියේ මූලික අරමුණ වෙලා තිබුණේ.
දේවතානාගතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්නේ, දැන් ඔබතුමා කව රජයට මුදලක් වේදන් වුනේ නැහැ කියලා මම දැනගන්න කැමතියි. දැන් මේ ව්‍යාපෘතිය සඳහා දැන් මේ බැලුම කොහෙන්ද යව්වේ කියලා තාම දන්නේ නැහැ. ඔබතුමා දන්නව නම් කියන්න උත්තරයක් විදියට. බැලුම යවපු තැනක් නැහැ නවසීලන්තෙන් කියනවා. අරෙන් මෙහෙන් කියනවා යවපු තැනක් නැහැ. ඒක නිසා ඒ බැලුම ලංකාවට ගෙනල්ලා නම් යව් එක ගේන්න යන වියදමක් තිබෙනවා. ඔබතුමාලා අරලියගහ මන්දිරේ විශාල උත්සවයක් කරා. අපි දැනගන්න කැමතියි බැලුම ප්‍රවාහණයටත් අරලියගහ මන්දිරේ උත්සවවලටත් විදං කරෙත් Google එකද කියන ගණ අහන ගමන් මා දැනගන්න කැමතියි ඔබතුමාගෙන් දැන් මේ ව්‍යාපෘතිය නතර කරලාද නැත්නම් ක්‍රියාත්මක වෙනවද මොකක්ද දෙක තත්ත්වයක?
අපේ අවාසනාවට ලංකාවේ මිනිසුන්ට මේ බැලුම ජෝක්යක් වුණා. ලංකාවේ මිනිසුන්ට බැලුම ජෝක්යක් වුණා. මගේ බැලුමක් බවට පත් වුණා. මේක කඩා වැටුණු බැලුමක් වුණා. මේක විහිළුවක් බවට පත් වුණා. මේක Google සමාගම කියන්නේ ලෝකයේ තියෙන අපේ ලංකාවේ ආර්ථිකයටත් වඩා විශාල සමාගමක් ලංකාවට නොමිලේ දීපු දායාදයක්. අපිට වාසනාවක් තිබුණා ඔය කියන ආයතනයේ චමත්පල්ලිය පිටියේ කියන ඒ සිලිකන් වැලි වල හිටපු ඒ ශ්‍රී ලාංකිකයාගේ මැදිහත් වීම තුළින් තමයි ඒක ලංකාවට ආවේ. නමුත් ඒ සියලු දායාදයන්වල පුංචි ගැටලුවක් ආවා. අපි ලංකාව මේක සම්බන්ධයෙන් හොඳ ප්‍රවේශයක් ගත්තේ නැති නිසා සෑහේ පොඩි ප්‍රශ්නයක් වුණා. බෑ හෙට දවසේදීත් මම ජෙනීවා නුවරට යන්න තියෙනවා ITU එක හම්බ වෙන්න. මේකේ ලයිසන් එක සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් ආවා. මේ ඒ TRC එක පුංචි ප්‍රශ්නයක් දැම්මා. මේ සම්බන්ධයෙන් TRC පුංචි ගැටලුවක් අපිට දැම්මා. ඒ නිසා විදුලි සංදේශ නියාමන කොමිසමේ තමයි ගැටලුවක් එක්ක අපි හිර වෙලා ඉන්නේ. අපි විශ්වාස කරනවා ITU එක මේක සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් හෙට ලබා දුන්නොත් අපිට මේක නැවතත් ක්‍රියාත්මක
කරන්න හැකියාව ලැබෙනවා. ගරු චමින්ද විජේසිරි මහත්මයා, පැහැදිලි කිරීමක් ඔබතුමා සූදානම්ද? ගරු ඇමතිතුමා, පැහැදිලි කිරීමක් කියලා
මා දැනගන්න කැමතියි ඔබතුමා. TRC එක ගැන කියවන ජනාධිපතිවරයාගේ කැබිනට් නිරීක්ෂණය අප දන්නා තරමින් මේ ව්‍යාපෘතියට එකඟ නැති එකක්. ඔබතුමා ඒකද TRC එකේ නිරීක්ෂණ වශයෙන් සඳහන් කරේ
කියලා? මම විශ්වාස කරනවා ජනාධිපතිවරයාට මම දැන් මුලින් මේ සම්බන්ධයෙන් හරි අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් පසු කාලීනව එතුමා එක හරි අවබෝධයක් ලබා ගත්තා. ඊට පස්සේ ප්‍රශ්නයක් වුණේ නැහැ.
හොඳයි. ඒ වගේම ස්තුති කරු චමින්ද විජේසිරි මහත්මයා, ගරු පරස්සබා පළාත්පාන ඇමතිතුමා.
මම ආනවා කරු කතානායක.
කතානායකතුමනි, පළාත් සභා ඇමතිතුමා සතියක් කල්ලිලා තිබුණා.
ගරු ඉන්දික අනුරුද්ධ හෙරත් මැතිතුමා, ගරු මුදල්ලා ජනමාධ්‍ය ඇමතිතුමාගේ ඇසීමට.
මුදල් ඇමතිතුමා සති දෙකක් කල්ලිලනවා.
ගරු වාසුදේව නානායකරගේ ඇමතිතුමා, ගරු මුදල් ජනමාධ්‍ය ඇමතිතුමාගේ
ඇසීමට.
ගරු ඇමතිතුමා, ගරු නියෝජ්‍ය ඇමතිතුමා, ඔව්
කියන්නේ විශේෂ පණිවිඩයක් ලැබුණා ගරු කතානායකතුමනි. මේ සභාවේ මේක දැන් ඇදුණු හින්දා මම කියන්නේ, ඇඹිලේ පිටියේ ප්‍රාස සභාවේ සභාපතිතුමා ගරු කතානායකතුමනි MK අමිල බර අද පොලිස් නිලධාරියෙකුට පහර දීමට සම්බන්ධව 2013 චෝදනාවකට අද තීන්දුව ලැබිලා තියෙනවා. ඔහුට බරපතල වැඩතුව සිරදඬුවමක්. ඉතින් මම හිතන්නේ මෙතුමාට තව වැඩගත්. මොකද ඒ කාලේ කරපු මරක්‍රියා බරපතල බීසන ඒ වගේම මරක්‍රියා පාතාල ක්‍රියා සම්බන්ධ
හොඳයි. මුදායි මෙතුමා පුත්‍රය දෙන්න ගරු
කතානායකතුමනි, වාසුදේව නානායකකාර මැතිතුමාගේ ප්‍රශ්නට සති දෙකක් කල්ලිලා තිබෙනවා මුදල් නැමැතිතුමා.
ගරු සුසන්ත පුංචිනේල මැතිතුමා, ගරු අග්‍රමැතිතුමාගේ ඇසීමට.
අනහනෝ
කතානායකතුමනි, මාස 3ක් කල්ලිලා තිබෙනවා.
ඔව්, ඉච්චර කල් යනවද?
ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා, ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ ඇසීමට. ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ගරු වරාය නාවික කටුතු ඇමතිතුමාගේ ඇසීමට. දෙවැනි වටය තුන්වැනි ප්‍රශ්නය ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා. ප්‍රශ්න අහනවද? සභාගත කරනවා. ඔව්, ස්තුතියි. ළඟට ගරු ඉෂාක් රහමන් මැතිතුමා, ප්‍රශ්න නම්බර් 8 අධ්‍යාපන මැතිතුමා ඇසීමට.
ප්‍රශ්න අහනවද? ආනේ ආනේ. නම්බර 14 ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා ප්‍රශ්න අහනවද?
සභාගත කරන ගරු කතා නැති.
15 ගරු ජනක මණ්ඩල සේනකෝන් මැතිතුමා. වරායන මැතිතුමා
සභාගත කරන.
හොඳයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27 යටතේ ගරු අනුරුක දිසානායක මැතිතුමා. ගරු අනුරු කුමාර දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙම් නිස්තුතිවන්ත වෙනවා. අද වන විට රට තුළ මතුවී ඇති ප්‍රධාන අවධානය යොමු කළ යුතු ප්‍රශ්න අතර එකක් රැකියා විරිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල බිඳ වැටීම නිසා මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. රැකියා විරිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම දවසින් දවස බාලගිරි දෝෂයට ලක්ව ඇත. ලංකාවේ ජාතික අධ්‍යාපනයේ උපරිම ඵලය උපාධිධාරියෙකු බිහි කිරීමයි. එසේ බිහි කරනු ලබන උපාධිධාරීන්ට රැකියාවක් ලබා දීමට අද ආණ්ඩුවට නිවැරදි පැහැදිලි හා ස්ථිර වැඩපිළිවෙලක් නැති බව ආණ්ඩුව වරින් වර මේ සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශවලින් හා වෙනස් කිරීම් වලින් පැහැදිලිව පෙන්වන්නට තිබෙනවා. උපාධිධාරීන්ගේ ප්‍රශ්නය ආණ්ඩුවට හිසරදයක් වනතුරුම ආණ්ඩුව ඒ සඳහා මැදිහත් වෙන්නේ නැහැ. ඉතිහාසයේ අත්දැකීම් දෙස බලද්දී රැකියා ලබා දී තිබෙන්නේ 1999, 2005, 2012 ආදි වශයෙන් වසර ගණන් උපාධිධාරීන් මහපාරේ රස්තියාදු කරමින් පසුවයි. ඒත් එසේ වන්නේද උපාධිධාරීන් පාරට බැස අරගල කිරීමෙන් පසුවයි. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් උපාධිධාරියෙකු බිහි කිරීමට අවම වශයෙන් ලක්ෂ 10ක් 15ක් අතර මුදලක් ජනතා මුදල් වලින් මහ භාණ්ඩාගාරය විසින් වියදම් කරනු ලබනවා. නමුත් උපාධිධාරියෙකුගේ දැනුම ආයෝජනයක්සේ සලකා රට තුළ යොදාගත හැකි දියුණු මානව සම්පතක්සේ උපාධිධාරීන් යොදා ගැනීම මෙතෙක් ආණ්ඩුව කටයුතු කරේ නැහැ. උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමේ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව අඛණ්ඩව ආණ්ඩුවට යෝජනා කරමින් තිබෙන්නේ මේ තත්ත්වය තුළයි. උපාධිධාරීන් අවසන් වරට රාජ්‍ය සේවය සඳහා බඳවාගත්තේ 2012 මාර්තු මාසයේ 31. දිනට උපාධිය වළංගු උපාධිධාරීන් 2012/4/1 සිට මේ දක්වා විශ්වවිද්‍යාලයෙන් පිට වූ උපාධිධාරීන් රැකියා විරිත පෝලිමේ සිටිනවා. පසුගිය වසර කීපය පුරා ඇති උද්ඝෝෂණ ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩු උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවුණු ලැබුවා. සංවර්ධන නිලධාරීන් ලෙස උපාධිධාරීන් බදවා ගැනීමේ විෂයානුබද්ධ වගකීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පැවරී තිබුණත් කැබිනට් පත්‍රය අංක 17 ඇලිරක් 13.56 ඇලිරක් 706 ඇලිරක් 0.270 තීරණ 90 2017/8/6 වෙනි දින මාධ්‍ය මගින් පළ කළ නිවේදනය අනුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත රැකියා විරහිත උපාධිධාරීන් අයදුම්පත් 57,000ක් ලැබී ඇති බව ජනමාධ්‍ය වාර්තා කළා. එම ප්‍රමාණය ලැබී තිබුණේ අයදුම් කිරීමේ වයස් සීමා වයස් 35 දක්වා වන හා 2012/31 වෙනි දිනට උපාධිය වළංගු පිරිස ගෙනුයි. ලැබී තිබූ අයදුම්පත් ප්‍රමාණයෙන් 20,000ක් තෝරා ගැනීම සඳහා ආණ්ඩුව 2018/4/16 වෙනි දින සිට 30 දක්වා සම්මුඛ පරීක්ෂණ දියත් කරනු ලැබුවා. එම පරීක්ෂණවලදී උපාධිධාරීන් දැඩි අපහසුතාවයකට අසාධාරණ ලක් කළ බව රටපුරා චෝදනා නැගී තිබුණා. ඒ අතර ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන දේශපාලන පක්ෂ මූලස්ථානවලදී වෙනම සම්මුඛ පරීක්ෂණ පවත්වා පක්ෂග්‍රාහී කණ්ඩායමක් සුදුසුකම් සහිත කණ්ඩායමක් නොවි පක්ෂග්‍රාහී කණ්ඩායමක් තෝරාගෙන නාමලේඛනයේ සකස් කළ බව කුරුණෑගල හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් ගණනාවකම උපාධිධාරීන්ගෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබෙනවා. කෙසේ වුවත් 5,000ක් බඳවා ගැනීම සඳහා යෝජනා වුවත් අද වෙන 20,000ක් හෝ 5,000ක් හෝ ඉතිරි පිරිසට කුමක් සිදුවන්නේද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ආණ්ඩුවෙන් උපාධිධාරීන්ට ලැබී නැහැ. මේ තත්ත්වය යටතේ ප්‍රහත ප්‍රශ්නවලට අදාළ අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. 1/2016/12/31 දිනට උපාධිය වළංගු රැකියා විරිත උපාධිධාරීන් ප්‍රමාණය 57,000ක් ලෙස ප්‍රකාශ වී ඇත. 2017/2018 වසරවල පිරිස් එහි සඳහා ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙලක් තිබේද? ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? ආණ්ඩුව රැකියා විරිත උපාධියට රැකියා ලබා දෙන්නේ කවදාද? බඳවා ගැනීම සඳහා ගන්නා ක්‍රමවේදී කුමක්ද? රැකියා ලබා දීමේදී ආණ්ඩුව පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ඇති උපාධිධාරියෙකු අභ්‍යන්තර බාහිර ආදි වශයෙන් වෙන්කර සැලකීමට උත්සාහ කරන්නේද? බඳවා ගැනීමේදී බාහිර උපාධිධාරීන් ඉවත් කරනු ලබා තිබේද? බඳවා ගැනීම වයස් සීමාව 35 කිරීමේ හේතුව
අසාධාරණ ලක්වන උපාධිධාරීන් සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? සංවර්ධනධාරී සේවා ව්‍යවස්ථාවේ බඳවා ගැනීම වයස් සීමාව සංශෝධනයට පියවර ගන්නවාද? දැනට සිටින සියලුම රැකියා විරුත් උපාධිධාරීන්ට රැකියා ලබා දිය යුතු බවට ආණ්ඩුව එකඟ වන්නේද? එසේ එකඟ වන්නේ නම් දිනවකවානු සහිත කාල රාමුවක් ඉදිරිපත් කරන්න සමත් වන්නේද? උපාධිධාරීන්ට රැකියා ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්තිය සැකැති බව ආණ්ඩුව පිළිගන්නේද කියලා ගරු කථානායකතුමනි ආණ්ඩුවෙන් දැනගන්න කැමැති. බොහොම ස්තුතියි ඔබතුමාට.
ගරු අනු කුමාර දිසානායක මැතිතුමා විසින් ගරු අග්‍රාමාත්‍යතුමාගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ශ්‍රාවණ නියෝග 27/2 ප්‍රශ්නට උත්තර ගරු මන්ත්‍රීතුමා, පළවෙනි ප්‍රශ්නේ 16/12/31 උපාධිය වලාංගු රැකියා විරහිත උපාධිධාරීන් ප්‍රමාණය 57,000 ලෙස ප්‍රකාශ වී ඇත. 17-18 වර්ෂවල පිරිස ඒ සඳහා අතුලත් කර ගැනීමේ වැඩපිළිවෙළක් තිබේද? ඒ සඳහා ගන්නබන ක්‍රියාමාර්ග මොනවාද? උත්තරේ තමයි රැකියා විරහිත උපාධිධාරීන් පළමු පියවරේදී රැකියා ලබා දීමේදී සලකා බලන ලද්දේ 2016/12/31 දිනට මූලික උපාධිය සම්පූර්ණ කරන ලද උපාධිධාරීන්. නමුත් දෙවැනි පියවරේදී රැකියා ලබා දීමේදී 2018/06/30 දින දක්වා උපාධිය සම්පූර්ණ කරන ලද සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට සම්මුඛ පරීක්ෂණයට පෙනීසිනීමට අවස්ථාව සලසා ඇත. එබැවින් 2017/18 වර්ෂවල උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන්ටද රැකියාගත කිරීම සඳහා පියවරගෙන ඇත. 2. ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්නේ කවදාද? බඳවා ගැනීම සඳහා අදාළ කරගන්නා ක්‍රමවේදය කුමක්ද? ඒකට පිළිතුරු තමයි ගරු මන්ත්‍රීතුමා, රැකියා විරහිත උපාධිධාරීන් සඳහා අදියර 4කදී රැකියාගත කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇත. ඒ අනුව එහි පළමු අදියර වශයෙන් ඉතා ඉක්මනින් රැකියා ලබා දීමට සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවට අනුව නිර්ණායක පදනම් කරගෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසු උපාධිධාරීන් තෝරා ගනිමින් සිටි. 3. රැකියා ලබා දීමේදී ආණ්ඩුව පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ඇති උපාධිධාරියෙකු අභ්‍යන්තර බාහිර ආදී වශයෙන් වෙන්කර සැලකීමට උත්සාහ කරන්නේද? බඳවා ගැනීමේදී බාහිර උපාධිධාරීන් ඉවත් කරන්නේද? පිළිතුර, රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් අභ්‍යන්තර ශිෂ්‍යයෙකු ශිෂ්‍යාවක ලෙස උපාධිය හැදෑරූ රැකියා විරහිත උපාධිධාරීන්ට ප්‍රමුඛතාවය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අදහස් ඉදිරිපත් වී ඇත. මේ පිළිබඳව අවසන් තීරණය මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිතය. ඒ අනුව බාහිර උපාධිධාරීන් ඉවත් කිරීමක් සිදු නොවේ. 4. බඳවා ගැනීමේ වයස් සීමාව 35 කිරීම හේතුවෙන් අසාධාරණ ලක්වන උපාධිධාරීන් සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද? සංවර්ධනධාරී සේවා ව්‍යවස්ථාවේ බඳවා ගැනීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර නොගන්නේ මන්ද? පිළිතුර, රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගන්නු ලබන සංවර්ධනධාරී සේවා ව්‍යවස්ථාව අනුව එම තනතුරට බඳවා ගන්නු ලබන වයස අවුරුදු 35ට අඩු විය යුතු බැවින් 2017/8/6 දින සිළුමින සන්ඩේ ඔබ්සර්වර් තිනකරන් යන පුවත්පත් මගින් දැන්වීම් පළ කිරීමේදී උපරිම වයස අවුරුදු 35ක් ලෙස දන්වා තිබුණි. නමුත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලීම සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි මෙම වයස අවුරුදු 45 දක්වා ඉහළ දමා ඇත. ඒ අනුව අවුරුදු 45ට අඩු 2018/06/30 දින වෙන විට උපාධිය සම්පූර්ණ කරන ලද සියලුම උපාධිධාරීන්ට 2018/07/26 දින දක්වා සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වීමට කටයුතු සලසා ඇත. එසේම සංවර්ධනධාරී සේවා ව්‍යවස්ථාවේ අදාළ වගන්තිය වෙනස් කිරීමට රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය විසින් මේ වන විට පියවර ගමින් සිටි. 5. දැනට සිටින සියලුම රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබා දිය යුතු බව ආණ්ඩුව එකඟ වන්නේද? එසේ එකඟ වන්නේ නම් දිනවනු වකවානු සහිත කාල රාමුවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේද? අදියර කිහිපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමට තීරණය කර ඇති අතර අදියර 1/2 යටතේ 2018 වසරේදී රැකියා ලබා දීමටත් අදියර 3/4 යටතේ ඉදිරි උපාධිධාරීන්ට 2019 වර්ෂයේදී රැකියා ලබා දීමටත් නියමිතය. දැනට අදියර වලට ප්‍රමාණය සඳහන් කරලා නැහැ ගරු මන්ත්‍රීතුමා. අවසාන ප්‍රශ්නය, උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී ජාතික ප්‍රතිපත්තිය සැකසිය යුතු බව ආණ්ඩුව පිළිගන්නේද? උපාධිධාරීන්ට පමණක් නොව ගරු මන්ත්‍රීතුමා, සියලු දෙනාටම තම සුදුසුකම් හා හැකියාව මත පදනම්ව රැකියා අවස්ථා ලබා දීම රජයේ ප්‍රතිපත්තිය. එසේම රැකියා ඉලක්ක කර ගනිමින් නව උපාධි පාඨමාලා හඳුන්වා දීමටත් පවතින උපාධි පාඨමාලාවන් රැකියා ඉල්ලුමට සරිලනන්දමින් සැකසීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. ඔබතුමා දන්නවා ගරු මන්ත්‍රීතුමා 1977 ඉඳලා මේ අපේ ආණ්ඩුව රැකියා ලබා දීමේදී සෑහෙන කාලයක් තිස්සේ බොහෝ දෙනාට මේ රැකියා ලබා දීලා දෙන උපාධිධාරීන්ට විතරක් නෙමෙයි අනිත් සියලුම රැකියා බලාපොරොත්තුෙන් ඉන්න මේ රටේ ජනතාවට රැකියා ලබා දීම රජයේ වාකීමක් කියලා පිළිගන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. දැයි ප්‍රධාන කටයුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් පිළිබඳ දැනීම මම අවස්ථාව දෙනවා මේ අවසානයේ ගම්මේ. එක අගාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, හානිපූර්ණයේ සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
හානිපූර්ණයේ සඳහා වන කාර්යාලයේ පිහිටුවීම පිණිසද හානිපූර්ණය සඳහා යෝග්‍ය පීඩාවට පත් තැනැත්තන් හඳුනා ගැනීම සඳහා සහ එම තැනැත්තන්ට තනි සහ සාමූහික හානිපූර්ණයන් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද 1987 දරන තැනැත්තන් දේපල සහ කර්මාන්ත පුනරුත්ථාපනය කිරීමේ අධිකාරී පනත ඉවත් කිරීම පිණිස සහ ඊට සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දෙවැනි පාර කියවීම කවදාද?
Tomorrow.
මුදල් ජනමාධ්‍ය අමාත්‍යතුමා දෙවැනි පනත් කෙටුම් පත.
අරු කථානායකතුමනි, එකතු කළ අගේ මත බදු සංශෝධන පනත් කෙටුම් පත ඉදිරිපත් කරමි.
එකතු කළ අගේ මත බදු සංශෝධන 2002 අංක 14 දරන එකතු කළ අගේ මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවැනි වර කීම කවදාද?
Tomorrow.
යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු සභානායකතුමා පාර්ලිමේන්තුවේ
රැකතුමා.
නැතාවක. තව කියන්න, sorry. යන්න.
සෞඛ්‍ය.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා සම්බන්ධයි.
ගරු කථානායකතුමනි, වෛද්‍ය සංශෝධන පනත් කෙටුම් පත ඉදිරිපත් කරමි.
වෛද්‍ය සංශෝධන 105 වන අධිකාරය වූ වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවන වර කියවීම කවද්ද?
Tomorrow.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ සභානායකතුමා පාර්ලිමේන්තු රැස්වීම සම්බන්ධයෙන් යෝජනා දැනුම් දීම.
I move item 1 with the time, closing time 7:30.
Instead of 6:30, you make it 7:30.
Yes.
House agree?
Aye.
Yeah. Devan Sabanayakatuma?
I move item 5.
Sabahikgada?
Aye.
Garu Dinesh Gunadhan Mahathuma? Ajirikini Makauchakwa?
Garu Kathanayakatuma ni hadisi Arnavak Pilimanda Matukaranda Siddha Velati Venoa. Mokada apai rate Barapatalama රෝගාතුරු තත්ත්වයක් ඇතිකරන වකුගඩුව අරමුදේට පරීක්ෂණ කරලා තහනමට ලක් කරපු එනම් ග්ලයිපොසෙන් තහනමකට ලක් කරේ එහි ඇති බරපතලකම නිසයි. නමුත් ජූලි 11 දින රජය විසින් ඒ තහනම ඉවත් කර තිබෙනවා. එය ගැසට් නිවේදනයකින් ඉවත් කර තිබෙන. කැබිනට් අනුමැතියකින් තොරව කැබිනට් තීරණයකින් තහනම් කරන ලද මේ රසායනික ද්‍රවය යලිතොරක් කැබිනට් තීරණයක් හෝ එවැනි තීරණයක් නොමැතිව ඉවත් කිරීමෙන් ඇතිවන හානිකර තත්ත්වය අර්ථි බරපතලයි. දෙවැනි කාරණේ, මේ ගැසට් පත්‍රය හොයාගන්න නෑ. සභාවේ අති ප්‍රධාන කටයුත්තක් වෙලා මේ ගැසට් පත්‍රය ඉදිරිපත් කළ නෑ. ඒ ගැසට් පත්‍රයේ සඳහන් වෙලයි වෙල බවට ප්‍රචාරය කරනවා ක්ලෝරෝෆිරෝෆෝර් කාබෝරයිල් කාබෝෆෝරන් යන වර්ග දැනට ඉවත් කිරීමේ කැබිනට් තීරණය ගැන අවිනිශ්චිතභාවයක් තියෙන එක නිසා මම ගරු සභානායකතුමාගෙන් අහන්නේ, මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? මොකද මේ තීරණය කොහොමද ඉවත් කරන්නේ? නිලධාරී කීප දෙනෙක්ගේ උනකමට අපිට ඒ ගැසට් පත්‍රය ඉදිරිපත් කරනවද?
හොඳයි ගරු සභානායකතුමා. ඔව්.
ගරු කථානායකතුමනි, මම අදාළ ඇමතිවරයාට දීර්ඝ උත්තරයක් දෙන්න කියන්නම්.
හොඳයි.
නමුත් මම අහන්න කැමති දිනේෂ් ගුණවර්ධන ගරු අපේ ඒකාබද්ධ විපක්ෂයේ නායකතුමාගේ ඔබතුමා මේ තහනම ඉවත් කරනවට පක්ෂද විරුද්ධද? ඔබතුමා කියන්නේ ඔබතුමාගේ ස්ථාවරය?
ගේ ස්ථාවරය ආණ්ඩුව වගේ වැනෙන ස්ථාවරයක්
නෙවෙයි.
මං කියන්නම්. මගේ ස්ථාවරය මම තහනමට කැමති.
හොඳයි.
මොකද කියන්නේ? ඇයි මිනිමර මේ රටේ දහස් ගණන් මිනිස්සු මැරෙනවා. දහස් ගණන් මිනිස්සු
මැරෙනවා.
හොඳයි.
ගරු
හෙට ඇමතුමාට පැහැදිලි කරන්න කියන්න.
හරි ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි මේ අය තමයි බාල පෝර ගෙන්නලා අවුරුදු 20ක් බාල පෝර ගෙඬුවා.
හරි.
අවුරුදු 20ක්.
අද විවාහයේ
අවුරුදු 20ක් බාල පෝර ගෙඬුවා තමයි මේගොල්ලෝ තමයි බෝ කරුවේ.
හොඳයි.
මේගොල්ලෝයි බෝ කරුවේ.
හොඳයි ගරු මන්ත්‍රීතුමනි.
ගරු කතානායකතුමනි.
ඔව්.
පැහැදිලි කිරීමක්. මේ පෝර සාරාධාරයේ දේශපාලන අතකොලුවක් කරලා චන්දෙ දිනන්න දේශපාලන අතකොලුවක් කරලා බාර පොර ගෙඬුවේ මේගොල්ලෝ අවුරුදු 20ක්.
හොඳයි ගරු මන්ත්‍රීතුමා හොඳයි.
අවුරුදු 20ක් මේගොල්ලෝ තමයි බාල පොර ගෙඬුවේ.
හා බෝර ගෙඬුවේ කොහමද? මුජිබ රාවුන් මහත්තයා.
ගරු කතානායකතුමනි
මේක වාදයක් වන්නේ නැහැ.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ දෙයක්. විශේෂයෙන්ම අද
මේ ගැන වාද විවාද කරන්න
නෑ. වාදයක් නෙමෙයි ගරු ඔබතුමාගේ අවධානයට මේ යොමු කරන්නේ. ගරු කතානායකතුමනි අද මව්බිම පත්තරේ පළ කරලා තියෙනවා විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියලා තියෙනවා ගයිෆෝසෙට් තහනම ඉවත් කරන කලින් මන්ත්‍රීවරුන්ගේ සියලුම මන්ත්‍රීවරුන්ගේ මුත්‍රා පරීක්ෂා කරන්න ඕනේ කියලා. දැන් මම අහන්නේ ඔබතුමාගෙන් මේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ ඉල්ලීමක් කරලා තියෙනවා.
මට ඉල්ලීමක් කරන්න දෙන අවස්ථාවක් නැහැ. මොහොතදී ගරු ස්වාමීන් වහන්සේ
ගරු කතානායකතුමනි ග්ලයිෆෝසෙට් තහනම සම්බන්ධයෙන් අපි 2015 ජූලි මාසේ තීරණයක් ගත්තා. එතකොට සම්පූර්ණයෙන්ම පූර්ණ වල්නාශකයක් වන ග්ලයිෆෝසෙට් තහනම් කළා. ඒ ග්ලයිෆෝසෙට් තහනම් කරනවා සමගම තවත් වර්ග තුනක් ඊට පසුව ඒ කියන්නේ 2016 දෙසැම්බර් මාසේ 28 වෙනිදා 19, 99, 33 යටතේ ගරු කතානායකතුමනි තහනම් කරා ක්ලෝරෝ පොරිපෝස් කැබ්‍රියල් කාබෝෆියුරාන්. එතකොට මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවේ ග්ලයිෆෝසෙට් තහනම් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශයක් දුන්නා. කොහොමද තේ වගාවට සහ සබර වගාවට කියලා. ඒතර ඒ තීරණයේ තියෙද්දි 11 වෙනිදා සම්පූර්ණයෙන් පරිච්ඡින්න කළ ගැසට් පත්‍රයක් පළ කරලා තිනවා. ගරු කතානායකතුමනි මෙවැනි ගැසට් පත්‍රයක් පළ කරාට පස්සේ ඔබතුමාගේ වගකීමක් මේ ගැසට් පත්‍රයේ අඩු ගානේ മന്ത്രിවරුන්ගේ 11 වෙනිදා ගැසට් පත්‍රයේ ගහලා තියෙනවා. කිසිම മന്ത്രിවරයෙක්ගේ මේසයටවත් මේ ගැසට් පත්‍රය ඇවිල්ලා නැහැ. දැන් මම මේ පුස්තකාලයෙන් තමයි මේ ගැසට් පත්‍රය ගෙන්න ගත්තේ. එතකොට ලෝකෙම අද යුරෝපා පාර්ලිමේන්තු සංගමයේ එක්සත් ජනපදයේ නඩු 1000ක් තියෙනවා. ලෝකෙ පුරාම මේක සමහරටවල් තහනම් කරලා තියෙනවා. එවැනි බරපතල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු වාර්තාවක් තියෙනවා මේ ගැන සාකච්ඡා කළා. ඒ ගැන සලකන්නේත් නැතුව. ඒ වගේම අර මම ඉහතින් සඳහන් කළ වර්ග තුන සම්බන්ධයෙන් කැබිනට් එකේ හෝ කිසි තැනක කිසිම තීරණයක් ගත්තේ නැහැ. එසේ ගත්තේ නැතුව මෙවැනි ගැසට් පත්‍රයක් කවුද නිකුත් කරන්නේ? එතකොට මේකට කවුද පාර්ලිමේන්තුවේ වගකීතු පුජ්‍යලයා? ගරු කතානායකතුමනි මේකට ඉඩ දෙන්න බෑ. ඒ කියන්නේ මේක බරපතලයි කියලා වර්ග 3ක් විශේෂයෙන්ම ගියාණ්ඩුව කාලේ තවත් වර්ග 5ක් තහනම් කළා තියෙනවා.
හොඳයි අපි අවධානය යොමු කරමු ගරු සභානායකතුමාතුමා
ඔබට කියන්න. ඔබතුමා අවධානය නේ ඔබතුමාගෙන් අහන්නේ මේ ගැසට් පත්‍රයේ නැතිවීමට වග කියන්න ඔබතුමා පොඩ්ඩක් මේක ප්‍රශ්න කරන්න.
මම හොයලා බලන්න
ස්වාමීනි.
හොඳයි.
ඕවර්සයිට් කොමිටි එක
විවාදයක් දෙන්න.
හොඳයි බොහොමචෝදී
විවාදයක් දෙන්න.
සභාව කල්තැබීමේ යෝජනා මොකද්ද? පොයින්ට් ඔෆ් ඕඩර් ගරු විමල් වීරනාසි මහත්තයා.
ගරු කතානායකතුමනි ඔබතුමා මේ තනතුරට පත්වීමෙන් පස්සේ මේ පාර්ලිමේන්තුවේ චර්යා ධර්ම සංග්‍රහය යනුවෙන් අපි මේ පාර්ලිමේන්තුවේ අනුමත කළා. ඒකේ තියෙනවා ගරු කතානායකතුමනි තුන්වැනි කොටසේ මන්ත්‍රීවරයන්ගේ කාර්යභාරය යන මැයින් 3-1 එක්වැනි ස්ථාවර නියෝගය යටතේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වරහන් ඇතුළේ මෙහි මින්මතු මහලේකම්වරයා යනුවෙන් හඳුන්වනු ලබන විසින් දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම කරවනු ලැබීම හේතුවෙන් සෑම මන්ත්‍රීවරයෙකුටම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිපැදීමට සහ ආරක්ෂා කිරීමට රාජ්‍ය ඒකීයභාවය සහ බහුමික අඛණ්ඩතාවයේ සුරකීමටත් වගකීමක් ඇත්තේ කියලා. ගරු කතානායකතුමා
කතා කරන්නේ අර මැතිතුමේ සම්බන්ධය අද ඔබගේ පක්ෂ නායකින්ගේ කතා කරලා දැන් ඇටෝනි ජෙනරල් මැතිතුමා පරීක්ෂණයක් කරනවා වාර්තා වාවිපන දැනුවත් කරන්න. අපි නැත්නම් ඔබ ගැන ආපහු විවාදයක් යන්න ඕනේ. අද මම දැනුවත් කළා පක්ෂ නායකින්ගේ රැස්වීම. බොහොම ස්තුතියි. ඒ මේ මම කතානායකවරු නෑ ගරු මන්ත්‍රීතුමා. ඉන්නේ කතානායකවරු. මොකද නෑ ඔය කරුණ අද ඔව් ඔය කරුණ අද අපි සාකච්ඡා කළා සාකච්ඡා කළා දැන් මේ ගැන වාද කරුණා කළා වාඩි වෙන ඔබතුමා හැමදාම මොකක් හරි අදිනව ඉඳගන්න මේ ගල මේ කරුණ ඉතින් මේ අද වෙන වැදගත් කරුණ ගොඩක් තියෙනවා ඉතින් ඔබතුමා දැන් ඔව් පොඩ්ඩක් සද්ද අඩු කරලා කතා කරන්න අර කියන එක කරුණා කළා අර කියන එක අයින් කරගන්න මම කියන එක අයින් කරන්න ඉස්සෙල්ලා මොකද සවන් දුන්නා සවන් දුන්නා මේ කරුණ මෙතෙන්ද අදාළ දෙයක් නෙමෙයි අද මම ඔබතුමාලා ඔක්කොම දැනුවත් කළා ඔව් සද්ද නැතුව කියන්න දැන් මොකද කරුණ කිව්වනේ ඔව් සාමාන්‍යයෙන් මම බොහොම සාදර ඔබතුමාට වැඩි මම සාදර නැහැ කියන්න ඔබතුමා වාඩියෙන්න
ගරු කතානායකතුමනි මම මේකේ මේ මේ ඔබතුමා සම්බත කරපු චර්යා ධර්ම සංග්‍රහයේ එක වගන්තියක් කියුවා විතරයි මම මොකද්ද කියන්න යන්නේ කියලා තාම ඔබතුමා දන්නේ නැහැ මම විතරයි දන්නේ ගරු කතානායකතුමනි
මම කියන්න පුළුවන් ඔව්
මගේ ප්‍රශ්නේ මේකයි මේ 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 චර්යා ධර්ම සංග්‍රහයේ මේ වගන්තිත් ස්ථාවර නියෝගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් සියල්ල උල්ලංඝනය කරමින් ගරු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අමාත්‍යතුමිය බරපතල ප්‍රකාශයක් කළා. ඒක පිළිබඳව අපි මේ සභාවේ මතු කළා. ඔබතුමා අපිට කිව්වා නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමට කටයුතු කළා කියලා. මගේ ප්‍රශ්නය නීතිපතිවරයා දැන් ඔබතුමාට ගතියුතු පියවර උපදෙස් දීලා තියෙනවද? දීලා නැත්නම් තවදුරටත් අනන්තය දක්වා උපදෙස් එනතුරු ඔබතුමා නිසල්මනේ බලා සිටිනවා.
නෑ මට අනන්තය දක්වා යන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඊයේත් නීතිපතිතුමා කැඳවලා මේවා කළා. මේවා මැදන හිතෙන් විදියට කරන්න බෑ. නීත්‍යානුකූලව කරන්න ඕනේ. ඉස්සර තිබෙච්චේ ඕන විදිය මිනිස්සු අයින් කරන්නයි. නීතිපතිවරු අයින් කරන්නයි. ඒ වගේම අග්‍රව විනිශ්චයකරු අයින් කරන්නයි මට බෑ. ඔව්. ඒක පාර්ලිමේන්තුවේ
පිළි. ඒක ආරක්ෂමතාව මේ කාරණේට නැත්තේ
මේක දෙකක්
අරුමයක් හින්දාද?
ඒ අරුමයක් නෑ. ඒක පාර්ලිමේන්තුවේ නීති වෙනයි පිළත්ත නීති වෙනයි. බොහොම ස්තුති වාඩි වෙන්න. අද අපේ සභාව කල්තබීමේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මේ කල් යෝජනාව කල්තබීම
සර් බිෆෝර් දැට් වී ආර් විඩ්‍රෝයින් අයිටම් 4 සර්
අයිටම් 4 යා
යස්